SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අපි ලෝවට විශේෂාංගය ආරම්භ කරන්නේ පොදුවේ ශ්‍රී ලාංකිකයන් විදිහට මේ දවස්වල බොහෝ සෙයින් අවධානයට ලක් වෙලා තියෙන කාරණයකින්. දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් සිටින ශ්‍රී ලාංකීය ජනප්‍රජාව මේ කතාබහ දෙස බලාගෙන හිටියා මේ ඊයේ පෙරේදා දින දෙක තුලදී. ඒ තමයි LTT සංවිධානයේ සම්බන්ධව මතවුණු අලුත්ම කතාව. LTT සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධාන ලයිස්තුවෙන් ඉවත් කරමින් යුරෝපා සංගමයේ ඉහළ පෙළේ අධිකරණයක් යම්කිසි තීන්දුවක් දීලා තියෙනවා. නමුත් ඒ තහනම තවදුරටත් බලපවත්වන බව යුරෝපා සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. මේක අපේ සාමාන්‍ය ජනතාවට ටිකක් වටහා ගන්න අපහසුයි. යුරෝපා සංගමයේ එක්තරා තීරණයක ඉන්නේ සහ යුරෝපා අධිකරණයයි තව තීරණයක ඉන්නේ කියලා. අපි මේ කතාව පැහැදිලි කරගනිමින්ම අද දවසේදී ලෝවටා විශේෂාංගය ආරම්භ කරමු. ඊට අමතරව ඇමරිකාව සහ ඇෆ්ගනිස්තානය, ඒ වගේම සිරියාව ආශ්‍රිතව තවත් විශේෂිත කාරණා කිහිපයක් අද දවසේදීත් අවධානයට ලක් කරන්න අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. මේ කතාබහට දැන් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
එතකොට අපි එමනම් මේ දැනගන්න කැමති අමල්, මේ යුරෝපා අධිකරණය විසින් සහ යුරෝපා සංගමය විසින් ප්‍රකාශ කළ තියෙන මේ පරස්පර විරෝධී කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා?
ඔව් දිලුෂි, ඇත්තටම මෙතන යුරෝපා ඉහළ අධිකරණය ප්‍රකාශයට පත් කරන්නේ මීට කලින්, ඒ කියන්නේ 2011 සහ 2015 කියන කාලවකවානුවේදී LTT සංවිධානය තහනම් ආයතනයක් හැටියට ප්‍රකාශයට පත් කරපු ඒ කාරණාව සම්බන්ධයෙන් LTTA කොටස් ඒකට අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා යුරෝපයේ අධිකරණයට. ඉතින් ඒ නඩුව කාලයක් අහලා මුලින්ම ඇත්තටම ඒ LTTAට විරුද්ධව යුරෝපා සංගමය ඉදිරිපත් කරපු තහනම අත්හිටෙව්වා. ඒ අත්හිටවපු අවස්ථාවේ ඒකට විරුද්ධව ඇත්තටම ශ්‍රී ලංකා රජයත් ඉදිරිපත් වෙලා ඒකට විරෝධය පාලා ඒකට අපලක් ඉදිරිපත් කරලා තිබුණා. දැන් ඒ සියලුම නීතිමය කටයුතු අවසාන වෙලා මේ උසාවියේ අවසාන තීන්දුව තමයි දැන් ප්‍රකාශයට පත් වෙන්නේ. ඉතින් මෙතනදී මේ උසාවිය කියපු කාරණාව තමයි 2011ත් 2015ත් කියන ඒ අවුරුදු හතරක කාල සීමාව තුළ LTT සංවිධානයට පනවපු යුරෝපා සංගමයේ තහනම බල රහිත කිරීම.
ඒ බල රහිතයි කියලා කියන්නේ හේතු විදිහට උසාවිය මොකද්ද කියන්නේ අමම?
ඔව් දිලක්ෂි, මෙතන උසාවිය සැලකිල්ලට ගත්තේ LTT සංගමයේ ක්‍රියාකාරකම් නෙමෙයි. මෙතනදී ඔවුන් පරීක්ෂණයට ලක් කරේ යුරෝපා සංගමය ඒ අවස්ථාවේදී LTT තහනම සාධාරණීයකරණය කිරීම සඳහා ඉදිරිපත් කරපු සාක්ෂි. මේ සාක්ෂි වලට ඇතුළත් වෙලා තිබුණා පුවත්පත් වාර්තා, ඒ වගේම අන්තර්ජාලයෙන් උපුටාගත්තු නොයෙකුත් LTT සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තිබිච්ච අදහස්, ඒ වගේ ප්‍රකාශන. ඉතින් මෙතනදී යුරෝපා අධිකරණය ප්‍රකාශ කරේ මේ විදිහට යුරෝපා සංගමයේ LTT තහනම් කරනවා නම් ඒකට සාක්ෂි හැටියට අධිකරණයේ පිළිගත හැකි මට්ටමේ සාක්ෂි ලබා දෙන්නට අවශ්‍යයි. නමුත් පුවත්පත් වාර්තා සහ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා කරුණු සාක්ෂි හැටියට සලකන්නට බැහැයි කියලා. ඉතින් මේ තාක්ෂණික කරුණක් මත තමයි LTT සංවිධානයට විරුද්ධව තිබිච්ච තහනම ඉවත් කරේ. නමුත් ප්‍රායෝගිකව LTT සංවිධානයට අයත් වෙලා තිබිච්ච බැංකු ගිණුම් වල තිබිච්ච මුදල්, අත්හිටවපු මුදල් කිසිම අවස්ථාවකදී යුරෝපා අධිකරණය ඒවා මුදා හැරියෙන්නේ නැහැ. ඉතින් ඒ LTT සංවිධානයේ තහනම ඒව කාලවකවානුවේ ඉවත් කරනවායි කියලා ප්‍රකාශයට පත් කරත් LTT දැන් ඉතිරි වෙලා ඉන්න විදේශයන් වල ඉන්න කොටස් වලට ඒකෙන් ඇත්තටම වාසියක් ලබා ගන්නට බැරි වුණා. මොකද ඔවුන්ගේ විදේශ බැංකුවල අත්හිටවපු ගිණුම් වල මුදල් ලබා ගැනීම ඒ තහනම ඒ අධිකරණයේ ඉදිරියටම පවත්වාගෙන ගියා.
ඔව්, ඒත් එක්කම මේ යුරෝපා සංගමය කියනවා තවදුරටත් මේ LTT තහනම ක්‍රියාත්මකයි කියලා. එතකොට ඔවුන් මෙහෙම කියන්නේ හේතු වෙලා තියෙන මොකද්ද?
ඔව්, දිලුක්ෂර් බැලූ බැල්මටම මේක පරස්පර විරෝධී දෙයක් බවට පෙනෙනවා. මොකද යුරෝපා අධිකරණයත් යුරෝපා සංගමයත් කියන කාරණා දෙක පරස්පර විරෝධී නිසා. නමුත් ඒක අපි ටිකක් ගැඹුරට බැලුවොත් එහෙම පරස්පර විරෝධීත්වයක් නැහැ. මොකද මේ උසාවි තීන්දුව බලපාන්නේ 2011ට 2015ත් කියන කාලවකවානුවට පමණයි. ඉන් එහාට 2015න් පස්සේ නැවතත් LTT සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට ශ්‍රේණිගත කළා, ප්‍රකාශයට පත් කළා හමාරයි. ඉතින් ඒ කියන්නේ 2015 ඉඳලා අද වෙනතුරුත් ඉදිරියටත් යුරෝපා සංගමයේ රටවල් 28 පුරහම LTT සංවිධානය තව දුරටත් තහනම් සංවිධානයක් හැටියට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. යම් අවස්ථාවකදී LTT සංවිධානයට හිතවත් අයට හැකියාවක් තියෙනවා මේ 2015 ඉඳලා පනවපු තහනමත් ඕනම් අභියාචනයකට ලක් කරන්නට, එහෙම නැත්නම් අභියෝගයකට ලක් කරන්න. නමුත් පහුගිය අවස්ථාවේදී පෙන්වා දුන් අඩුපාඩුකම් නිවැරදි කරගෙන තමයි ඊට පස්සේ යුරෝපා සංගමයේ මේ අලුත් තහනම පනවලා තියෙන්නේ. ඉතින් මේක එක්තරා විදියකට LTT සංවිධානයට යම් කිසි ජයග්‍රහණයක් හැටියට සලකන්න පුළුවන් වුණාට 2011 සහ 2015 කාලය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව මේ උසාවියේ තීන්දුවෙන් ජාත්‍යන්තර ප්‍රජාතකින් ඒ වගේම යුරෝපා සංගමය තුළ ඒ රටවල් 28 තුළ කිසිම සහනයක් LTT සංවිධානයට ලැබිලා නැහැ.
හොඳයි, අපි එහෙමනම් ඊළඟට ඇමරිකාව දිහාට හැරෙමු. ඇමරිකාව සතියෙන් සතිය අලුත් අලුත් ප්‍රවෘත්ති අරගෙන එමින් තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් මේ සතිය වෙනකොට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් තීරණයක් විශාල මතභේදයකට ලක් වෙලා තියෙනවා. මේ ලිංගික සංක්‍රාන්තික පුද්ගලයන් ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයන් තමන්ගේ හමුදාවන්ට ඇතුල් කරගන්නේ නැහැ, ඔවුන් බඳවා ගන්නේ නැහැ කියන කාරණාව. ඔබ දන්නවා දැන් ඔස්ට්‍රේලියාවෙත් මේ සමලිංගික පුද්ගලයන් සම්බන්ධව තියෙන අයිතිවාසිකම් පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ සඳහා ජනමත විචාරණයක් පවා පැවැත්විය යුතුයි කියන කාරණාව මේ වෙනකොට කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔබට මතක ඇති මීට කාලයකට කලින් අපි මේ ශ්‍රී ලංකාවෙත් මේ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්තරා සංවිධානයක පුද්ගලයෙක් සමගින් අපි කතාබහ කළා. ලංකාව තුළ මේ වගේ මේ සංස්කෘතියක් කොහොමද ගොඩනැගෙමින් පවතින්නේ, මොනවද මිනිසුන් මේ හරහා බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව අපි කතා බහ කළා ඔබට මතක ඇති දැන් මාස ගණනාවකට කලින්. දැන් ওই කතාව මට මතක් කරන්න හිතුනේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අලුත් කතාවත් එක්ක. අමල් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් ඇයි මේ හමුදාවට ඇතුළත් කරගන්නේ නැහැ කියන තීරණයට තදින් එළඹිලා තියෙන්නේ?
දිලුක්ෂි, ඇත්තට මේක කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ට්විටර් පණිවිඩයක් හරහා තමයි ප්‍රකාශයට පත් කරන්නේ. දැනටමත් ඇමරිකාවේ ආරක්ෂක අංශ සංක්‍රාන්ති ලිංගිකයන් යුද හමුදාවට බඳවා ගැනීම පිළිබඳ අලුත් තීන්දුවක් ගන්න අතුරු මෙවැනි පුද්ගලයන් හමුදාවට බඳවා ගැනීම දැන් අත්හිටවල තිබුණ මාස 6ක විතර කාලයක්. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණියට පස්සේ සංක්‍රාන්ති ලිංගිකයන් යුද හමුදාවට බඳවා ගැනීම අත්හිටවලා. නමුත් මේක සම්පූර්ණයෙන් තහනමට ලක් කරනවායි කියන කාරණාව ගැන කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච විදිහට මේ ਉਹ ප්‍රකාශයට පත් කරන්නේ. ඇත්තටම මේක ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේදී ඇති කරගත්තු තීරණයක් නිසා ඒක කනපිට පෙරලීමක් හැටියට තමයි හුඟක් අය දකින්නේ. ඇත්තටම ඉන් ඔබට ගියොත් මේක එක්තරා විදිහකට දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට මූණ පාන්න තියෙන නොයෙකුත් පරීක්ෂණ, විශේෂයෙන්ම රුසියාව කොයි විදිහටද ඔහුගේ ජනාධිපතිවරණයේදී බලපෑම් කළේ කියන කාරණාව සම්බන්ධයෙන් දැන් විශාල අවධානයක් පරීක්ෂණයක් පැවැත්වෙන වටපිටාවක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට කවුරුත් නොහිතපු කාරණාවක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශය සිද්ධ කරේ. ඉතින් මෙතන වඩාත්ම වැදගත් වෙන්නේ දිලුක්ෂි, ඒ සංක්‍රාන්තික ලිංගිකයන් යුද හමුදාවට බඳවා ගැනීම අත්හිටවීම හෝ ඒ තහනම් කිරීම නෙමෙයි, දැනටමත් ඇමරිකාවේ යුද හමුදාවේ සේවය කරන මෙවැනි පුද්ගලයන් ඔවුන්ට මින් ඉදිරියට යුද හමුදාවේ කිසිම අංශයක කිසිම විදියක සේවයක් කිරීම තහනම් කරලා තියෙනවා. ඇස්තමේන්තු කරපු විදියට 2500ක් 7000ක් අතර ප්‍රමාණයක් සංක්‍රාන්තික ලිංගිකයන් ඇමරිකාවේ යුද හමුදාවල සේවය කරනවා කියලා වාර්තා වෙනවා. ඔවුන්ගේ අනාගතය, ඔවුන්ට මොකක්ද වෙන්නේ කියන පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය අපි ඒ හැටියම පිළිගත්තොත්, ඒ කියන්නේ මේ සියලු දෙනාම වහාම ඇමරිකාවේ යුද හමුදා සේවයෙන් පහ කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේක ඩොනල්ඩ් ට්‍රම්ප් සාධාරණීකරණය කරන්නේ මේ විදිහට සංක්‍රාන්තික ලිංගිකයන් වෙනුවෙන් ඇමරිකාවේ බදු ගෙවන්නන්ට විශාල මුදලක් ඔවුන්ගේ සෞඛ්‍ය සහ ඔවුන්ගේ ශල්‍ය කර්මයන් සඳහා විධම් කරන්නට සිද්ධ වෙනවා. එවැනි විශාල වැයක් දරන්නට ඇමරිකාවට හැකියාවක් නැහැයි කියන පදනම් මත තමයි ඔහු මේ විදිහට කවුරුවත් පුදුමයට පත් කරමින් මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ.
ඇමරිකාවේ මේ තවත් කතන්දරයක් අපිට හෙනවා. ඔබ දන්නවා මේ ඇමරිකාව සම්බාධක පනවල තියෙන රටවල් මොනවද කියලා. මේ වෙනකොට යතරින් උතුරු කොරියාව, ඉරානය සහ රුසියාව ප්‍රමුඛත්වයක් ගන්නවා. මේ රටවල් වල තියෙන සම්බාධක තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඇමරිකාවේ පහළ මන්ත්‍රණ සභාවෙන් යම් කිසි යෝජනාවක් ඉදිරිපත් කළා, ඒක සම්මත වෙලා තියෙනවා. දැන් එතකොට කොයි කවුරුත් බලාගෙන ඉන්නේ උතුරු කොරියාවට සම්බාධක පනවල දැන් මොනවද තවත් පනවන්න තියෙන්නේ කියන කාරණාව එකක්. අනිත් එක රුසියාවත් ඇමරිකාවත් අතර යම් කිසි වූ ඝට්ටනයක් පවතිනවා මේ වෙනකොට ඇමරිකාවේ ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත් වීමක් තිබුණාද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබ ඒ ගැන දන්නා. ඉතින් ඒ කාලවකවානුවේදී ඇමරිකානු ජනාධිපතිවරයා මොන වගේ තීරණයක් ගනීද? ඔබ දැක්ක ජීවිස සමුළුවට ගිහිල්ලා පුටින් ජනාධිපතිවරයා සහ ට්‍රම්ප් ජනාධිපති අතර හොඳ සාකච්ඡාවකුත් සිදු වුණා. ඒ වගේම ඉරානය සම්බන්ධව අපි මීට කලිනුත් කතා බහ කළා. ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාදාමය වෙනුවෙන් ඔබාමා අරගෙන තිබුණේ මිත්‍රශීලී ද්විපාර්ෂික එකඟතා බිඳ දමන්නට ට්‍රම්ප් උත්සාහ කළා කියලා. ඉතින් මේ කාරණා තුන ගත්තහම පහළ මන්ත්‍රණ සභාවෙන් සම්මත වුණු මේ තත්වය කොයි ආකාරයකට බලපාවිද මේ රටවල් වලට? අපි ඒ පිළිබඳව මීළඟට දැනගනිමුම.
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම මේක ඩොනල්ඩ් ට්‍රම්ප් කැමති නැති වුණත් පහළ මන්ත්‍රණ සභාව විසින් මේ වෙනකොට අතිවිශාල බහුතරයකින් අනුමත කරගෙන තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරේ ඔහුගේ ජනාධිපති දූරකාරයේදී රුසියාව සමග වඩා හොඳ මිත්‍රකමක් ඇති කරගන්නට. ඒ වගේම ජනාධිපති පුටින් සමග මීට කලින් කිසිම අවස්ථාවක ඇමරිකානු රාජනායකෙක් ඇති කරගත්ත නැති සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අලුත් මගකට පිවිසෙන තමයි ඔහුගේ ඕනෑකම තිබුණේ. නමුත් ඒ එක්කම ඔහුට ලොකු විරෝධයක් තමන්ගේ පක්ෂය තුළින් ඇති වෙලා තියෙනවා. පහුගිය මැතිවරණ සමයේදී මේ මැතිවරණයට ඍජුවම රුසියාව ඇඟිලි ගැහුවයි කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට විශාල පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙන අවධියක තමයි ඇමරිකාවේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටටිව්ස් එහෙම නැත්නම් මේ පහළ මන්ත්‍රණ සභාව රුසියාව ඒ වගේම උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් සම්බාධක උත්සන්න කිරීමේ මේ යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ. දැන් මේක ඉහළ මන්ත්‍රණ සභාවට යන්න එහෙම නැත්නම් මේ සෙනෙට් එකට මීළඟට ඉදිරිපත් කිරීමට නියමිතයි. සෙනෙට් එකෙත් අපිට දැනගන්න තියෙන විදිහට විශාල බහුතරයකින් මේක සම්මත වීමේ හැකියාව දැන් තියෙනවයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් එක සිද්ධ වුණොත් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත් දෙක බැඳලා දැම්මා වගේ වෙනවා. මොකද ඔහු ජනාධිපති පුටින් සමග මොනතරම් කිට්ටු සම්බන්ධකමක් තිබුණත් ඔහුට මේ අවස්ථාවේදී තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරන්නට නොහැකි වෙනවා. ඉතින් අකමැත්තෙන් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වෙනවා රුසියාවට මේ අලුත් සම්බාධක පනවන්නට. මේ අලුත් සම්බාධක වලින් දිලුක්ෂ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ දැනටමත් රුසියාව සම්බන්ධයෙන් විශාල සම්බාධක ප්‍රමාණයක් පනවලා තියෙනවා, විශේෂම ආර්ථික සම්බාධක. ඔබට ගිහිල්ලා රුසියාව සමග වෙළඳ කටයුතු කරන පෞද්ගලික සමාගම් ඔවුන්ුත් මේ තහනමට ලක් කිරීම තමයි මේ අලුත් සම්බාධකවල යෝජනාව. ඉතින් යුරෝපයේ දැනට තියෙන ප්‍රබල පෞද්ගලික ආයතනවලටත් මේක බලපානවා. මොකද ඔවුන්ුත් රුසියාව සමග ඍජු වෙළඳ ගනුදෙනු කරනවා නම් ඔවුන්ටත් මේක බලපාන යුරෝපයේ සමාගම් රාශියකට බලපාන විදිහට තමයි මේ අලුත් සම්බාධක ඇමරිකාව හඳුන්වා දෙන්න යෝජනා කරලා තියෙන. ඉතින් ඒ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කොතරම් අකමැති වුණත් ඔහුට ඒක වැළැක්වීමේ හැකියාව නැති බව තමයි දැන් අපිට පෙනී යන්නේ.
ඒ වැළැක්වීමේ හැකියාව නැහැ කියලා කියන්නේ අමල්, يعني මේ සෙනෙට් එකෙන් සහ පහළ මන්ත්‍රණ සභාවෙන් වැඩි ඡන්දයෙන් සම්මත වුණාම ජනාධිපතිවරයාට බලතලයක් නැද්ද? ඒවා මේ ජනාධිපති බලතල පාවිච්චි කළා මේ වෙනස් කරන්න?
ඔව්, දිලුක්ෂ මේ ජනාධිපතිට විධායක බලතල තිබුණට මේ මන්ත්‍රණ සභා දෙකෙන්ම යම් කිසි යෝජනාවක් 3-2 බලයෙන් සම්මත වෙනවා නම් ජනාධිපතිවරයාට තිබිච්ච නිෂේධ බලය අහිමි වෙනවා. ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් වෙනත් පියවරක් ගැනීමේ විකල්පය අහිමි වෙනවා.
ඔබට මතක ඇති අපි මේ ගියවර සාකච්ඡාවේදී විශේෂ අවධානයකට ලක් කරා මේ ඉරාකයේ මෝසුල් නගරය වගේ IS සංවිධානයට අත්පත් වෙලා තිබුණ විශාල නගරයකින් ඔවුන්ගෙන් බලය ලබා ගන්නට ඉරාක හමුදාව සමත් වුණා කියලා. ඊට පස්සේ ඔවුන්ට තියෙන විශාලතම බල ප්‍රදේශයේ සිරියාවේ රකා කියන ප්‍රදේශය කියලාත් අපි සඳහන් කළා. දැන් රකාවලනුත් සෑහෙන දුරට IS සංවිධානයට අයත් පිරිස් පලවා හරින්නට ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. මෙහි මොකක්ද අලුත්ම තත්ත්වය?
ඔව් දිල්රුක්ෂ, ඇත්තටම රකා තමයි IS සංවිධානයට සිරියාව තුළ තියෙන ප්‍රධානම නගරය. මේ වෙනකොට අලුතෙන් දියත් කරපු යුද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම ඇමරිකාවේ සහාය ලබන කැරලිකාර කණ්ඩායම් වල අලුත් යුද මෙහෙයුම් නිසා මේ වෙනකොට රකා නුවර එකෙන් අඩක් පමණ විපක්ෂයට එහෙම නැත්නම් ඇමරිකාවේ සහාය ලබන කණ්ඩායම් වලට අත්පත් උනායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇතිවෙච්ච ගුවන් ප්‍රහාර ඒ වගේම අනෙකුත් සටන් වල ප්‍රතිඵලයක් හැටියට සෑහෙන සාමාන්‍ය ජනතාවගේ පිරිසක් ජීවිතක්ෂයට පත් උනායි කියලා වාර්තා වෙන. අපිට දැනගන්න තියෙන විදිහට 30කට ආසන්න සාමාන්‍ය වැසියන් පිරිසක් මේ සතියේදී ජීවිතක්ෂයට පත් උනා මේ ඇමරිකාව විසින් එල්ල කරපු ගුවන් ප්‍රහාර නිසා. කෙසේ වෙතත් පැහැදිලිව පේන්න තියෙන කාරණාව තමයි IS සංවිධානයේ ඔවුන්ට ඉරාකයේ බලය අහිමි වීමත් එක්කලා ඔවුන්ට තිබිච්ච එකම නගරය, ප්‍රධාන නගරය, ඒකෙත් බලය මේ වෙනකොට ඉතාමත්ම ශීඝ්‍රයෙන් බිඳී යන බවක් තමයි පෙනෙන්නේ. ඉතින් මැද පෙරදිග ඒ IS බලය ගිලිහි යෑමේ ආරම්භය මෝසුල් නගරෙන් ආරම්භ වෙච්ච ඒ කාරණාව මේ වෙනකොට සිරියාවටත් ව්‍යාප්ත වෙච්ච බවක් තමයි වාර්තා වෙන්නේ දිලුක්ෂි.
ඔව්, IS සංවිධානයට පස්සේ අපි මේ තලිබාන් සංවිධානයේ ක්‍රියාකාරකමක් පිළිබඳව කතා බහ කරමු. මේකත් විශාල ඛේදවාචකයක් බවට පත් වුණා මේ ගෙවිලා ගිය සතිය. අෆ්ගනිස්තානයේ කන්දහාර් ප්‍රාන්තයේ තියෙන හමුදා කඳවුරකට එල්ල කරපු ප්‍රහාරයකින් හමුදා සමාජිකයන් විශාල සංඛ්‍යාවක් මේ ගිහිල්ලා විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. මේ තලිබාන් ප්‍රහාරයේ අරමුණ මොකක් තමයි?
දිලක්ෂ ඇත්තටම මේ තලිබාන් නැවතත් ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ බලය පෙන්වීමේ කටයුත්තක් තමයි මෙතනදී කරලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් ඇත්තටම ඇෆ්ගනිස්තානයේ පුරාම මේ කාලේ හඳුන්වන්නේ බොහොම වියලි කාලගුණයක් තියෙන, මේකට ඇත්තටම කියනවා මේ ෆයිටින් සීසන් එක කියලා. මෙවැනි දේශගුණයක් තියෙන වෙලාවට තමයි හුඟක් කාලවට මේ දෙපාර්ශ්වය අතර ගැටුම් වැඩි වෙන්නේ. හොඳ දේශගුණයේ තියෙනකොට තමයි මේ ප්‍රහාර ඇති වෙන්නේ. මෙතනදී අති විශාල ප්‍රහාරයක් තලිබාන්වරු එල්ල කළයි කියලා කියනවා යුද හමුදා කඳවුරු දෙකක්ට විරුද්ධව. ඉතින් මෙතනදී යටත් පිරිසෙන් හමුදා බට පිරිස් 26 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත් වුණා කියලා තියෙනවා. ඒ එක්කම ඇෆ්ගන් හමුදාවත් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඔවුනුත් තලිබාන් වරුන් 80කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කිරීමට හැකියාව ලැබුණයි කියලා. නමුත් පැහැදිලිව පේන්න තියෙන කාරණාව තමයි 2014 විදේශීය බට පිරිස් විශේෂයෙන්ම නේටෝ සංවිධානයට අයත් බට පිරිස් ඉවත් වීමත් සමගම ඇෆ්ගන් හමුදාවට ඒ තමන්ගේ කඳවුරු ආරක්ෂා කර ගැනීමේ ඒ අභියෝගය තියෙනවා. ඉතින් තලිබාන් වරු අවුරුදු ගානකට පස්සේ මේ විදිය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා විශාල පිරිසක් එක ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ තලිබන් වරුන් තමන්ගේ බලය මේ ප්‍රදේශයේ විදේශ හමුදා ඉවත් වීමත් එක්කලා ඒ ප්‍රවර්ධනය කර ගැනීම තමයි මේ ප්‍රහාරයෙන් පෙන්නුම් කළ තියෙන්නේ.
හොඳයි මල්ලම, එහෙමනම් අපි ස්තුතිය පළ කරමින් ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි මේ තොරතුරු සමුච්චය අප වෙත රැගෙන ආවට. අපි එහෙමනම් ලබන සතිය සුපුරාදාත් හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් දිලුක්ෂි.